එරන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා සහ විනාඩි දෙකයි
නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ රජයේ ශ්‍රේණිගත කිරීම පහළටම වැටලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව B ගණේ ඉඳලා මූඩි ආයතනය සඳහන් කළා වගේම පඩි දෙකක් පහළට ඇවිල්ලා C ගණේට වැටිලා තියෙනවා. ඉතින් මොකක්ද මේකේ ප්‍රතිවිපාක මොකක්ද කියලා අපි බලන්න ඕනේ. ප්‍රතිවිපාකේ ඇවිල්ලා රජයේ මූල්‍ය දුර්වලයි. ෆිස්කල් කන්සොලිඩේෂන් එකක් වෙලා නැහැ. ඒක තමයි තියෙන මූලික ගැටලුව, මූලික ප්‍රශ්නය. දෙවෙනි එක ඇවිල්ලා ණය කළමනාකාරය ගැන ගැටලුවක් තියෙනවා. මොකද එකපාරින්ම සැකයක් ඇති වෙනවා. මේක පුද්ගලයෙක් බැංකුවකට ගියත්, ව්‍යාපාරිකයෙක් බැංකුවකට ගියත්, රජය ගියොත් ජාත්‍යන්තර බැංකුවකට ගියත් එකම දේම තමයි මේ අයට මේක ගෙවා ගන්න පුළුවන් වෙයිද නැතුව කියන එක. එතකොට තව අධික පිරිවැයක් ගෙවන්න සිදු වෙනවා. එතකොට මේක බලපානවා නාවික ක්ෂේත්‍රයට, මේක බලපානවා ඒ වගේම වෙළඳ ක්ෂේත්‍රයට, මේක බලපානවා ඒ වගේම බැංකු පද්ධතියටත් මේක බලපානවා. So for shipping, trading and the banks. ඉතින් අපි අනිවාර්යයෙන්ම බැංකු පද්ධතිය නම් අපි කොහොම හරි ඒක ආරක්ෂා කරන්නට ඕනේ.
ඔබතුමාගේ කාලය අවසන්.
අවසන් කරන විනාඩි දෙකයි අවසන් කරනවා. ඉතින් මේක ස්වාධීන නිලධාරීන්ව දඬයම් කරන්න එපා. මම අහනවා කවුද මේ රටේ පොල් සම්බෝලේ හැන්ද බැගුවෙන් විකුණුවේ? මේක අද පත්තරේ තියෙනවා. අද රටේ තත්වය පොල් සම්බෝලේ හැන්ද රුපියල් 20යි. මේක කොළඹ නොවේ කෑගල්ලේ. ඉතින් අති දක්ෂ ආර්ථික කළමනාකාරයක් තියෙනවා නම් මොනවද මේ කතා කරන්නේ? ජීවන වියදම අහසටම නැගලා ජනතාව එළව පොල් පෙළන තැනටම ගෙනල්ලා කියලා සඳහන් කරන්න අවශ්‍යයි.
ස්තුතියි. ගරු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා විනාඩි 10ක්.
ගරු නියෝජ්‍ය කතාන 15ක් තියෙනවා නියෝජ්‍ය කතාන ඇතුළේ.
විනාඩි 10යි අමාත්‍යතුමා, වෙලාව කැපිලා තියෙන්නේ උදේ ඇති.
අපි විපක්ෂ මෙහෙන් දාලා තියෙන 10ක් ඔබතුමා අපි ජොන්සන් අමාත්‍යතුමා කියයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රන් වික්‍රමසිංහ මන්තුමා ඒ කවුද ගමේ කෙනෙක් කොලේ ලියලා දීපු එක ඉංග්‍රීසියෙන් කිව්වා නම් විඩටි ලස්සනට කියයි. ඔබතුමා සිංහලෙන් කියන්න ගියාම පොඩ්ඩක් සිංහල පැහැදිලිකමක් නැහැ. මේ කතා කරේ වික්‍රමසිංහලා නැති වුණාට වික්‍රමසිංහගේ ගෙදරින් කැඳ කෝප්පේ බීලා වික්‍රමසිංහගේ අතේ එල්ලලා වික්‍රමසිංහ ගෙදර පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද වික්‍රමසිංහලාට ගරානවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. තමුන්නාසේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැතුව නින්ද යන්නේ නැහැ. ඒ කාලේ තමුන්නාසේ ගුඩ් මෝර්නින් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට, ගුඩ් නයිට් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. දැන් වික්‍රමසිංහ මහත්තයා හොඳ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මුලින්ම කියන්න ඕනේ අද මේ බදු පනත් කීපයක් අපි විවාද කරන අවස්ථාවේ මම සතුටු වෙනවා හිටපු රාජ්‍ය මුදල් ඇමතිතුමාගේ කතාවට පස්සේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් ලැබීම ගැන. දැන් ඔබතුමා මහා ආර්ථික විශේෂඥයනේ. ඔබතුමා තමයි පහුගිය ආණ්ඩුවේ රාජ්‍ය මුදල් ඇමතිවරයා. තමුන්නාසේලා තංග මෙරටේ ආර්ථිකයේ කළමනාකරණය කරන්න පුළුවන් මිනිස්සු හිටියේ නැහැ. එහෙම තමයි කිව්වේ. හැබැයි තමුන්නාසේලා පහුගිය කාලේ අවුරුදු පහේ මෙරටේ ආර්ථිකය කොහොමද කළමනාකරණාද කියලාද කිව්වොතින් තමුන්නාසේලාට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය මොකද උනේ? තමුන්නාසේලා අඩු ගානේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වුණාද? තමුන්නාසේ කොළඹ ඡන්දෙ ඉල්ලුවා නම් පරාදයි. තමුන්නාසේ ජාතික ලයිස්තුවෙන් ආවේ ඡන්දෙ ඉල්ලන්න බැරි නිසා. තමුන්නාසේට ඡන්දයක් ඉල්ල ගන්න බෑ. ප්‍රාදේශ සභාවට යන්න බෑ. අඩු ගානේ මහනගර සභාවේ අඩුගානේ ඔබතුමාට බෑ අඩුගානේ ගමේ සහන මරණාධාර සමිතියක ඡන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ලාම මොරටුවේ ඡන්දෙ ඉල්ලන්න. ඒ නිසා ඔබතුමාට කියන්නේ, ඒ නිසා ඔබතුමාට මම කියනවා, තමුන්නාන්සේ ආර්ථිකය ගැන කතා කරන්නේ. ඔබතුමා කිව්වා මේ ආණ්ඩුවට තියෙන ලොකුම විරෝධතාවය කියලා කිව්වා. ආර්ථික ප්‍රතිසංස්කරණය සිද්ධ වෙලා නැහැ කියලා කිව්වා ඔබතුමා. ඒක තමයි කිව්වා මේකේ තියෙන. එතකොට ඔබතුමා අකෝ අපේ කාලේ හොඳම දෙයක් කරා කිව්වා බදු පනත. ඔබතුමා හිතනවද මේ ඔබතුමාලගේ කාර්යයක් කරපු හොඳම දේ බදු මනත කියලා? අහිංසක මිනිහගේ සාක්කුවට ගහලා බදු 100%කින් වැඩි කරලා ඒකද යහපාල ආණ්ඩුවේ කරපු කාර්යක්ෂම ආර්ථික ප්‍රතිසංස්කරණය? ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලා මතක තියාගන්න ඉරන් නැමැතුමා, ඒක තමයි ඔබතුමාලට gedera යන්න සිද්ධ වුනේ. අහිංසක මිනිහ 100%ක් බදු වැඩි කරලා අහිංසක මිනිහගේ බඩට ගහලා ඔහොම ප්‍රතිසංස්කරණ මොකටද? මිනිස්සුගේ බඩට ගහලා බදු වැඩි කරලා ඔහොම ආණ්ඩුවක් ඕනේද? ඒ නිසා ඔබතුමා මතක තියාගන්න, ඔබතුමාලගේ ආර්ථික වැඩපිළිවෙල අසාර්ථකයි. ඔබතුමාගේ ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක හින්දා තමයි අද මේතරට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා හිටපු රාජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට මීට වැඩිය වගකීමකින් කතා කරනවා නම් හොඳයි කියලා ඔබතුමාට කියන්න ඕනේ. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි අපි අද විවාද කරන්නේ බදු 53ක් පිළිබඳව. මේ බදු 53 විවාද කරන මේ මොහොත වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අවාසනාවකට උනත් කියන්න ඕනේ මුළු ලෝකෙම මේ වෙනකොට කොවිඩ් වසංගතයකට මුහුණ දීලා අපි රටක් හැටියට නැවතත් මේ රටේ දෙවැනි රැල්ලක් කොවිඩ් 19 වසංගතයේ අපේ රටේ ඇති වෙලා එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න තමන් ගමන් තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපි අද මේ විවාදය කරගෙන යන්නේ. ඔබතුමා දන්නවා අද වෙනකොට ලෝකයේ ආසාදිතයන් හඳුනාගත් ප්‍රමාණය මිලියන 36යි. ඒ වගේම ලෝකයේ මේ කොවිඩ් වසංගතයෙන් මිය ගිය ගණන ගත්තොත් 1 54,611ක්. ඒ නිසා විශාල පිරිසක් මිය ගිහිල්ලා ආසාදිතයන් මිලියන 36ක් මේකෙන් හමු වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්වයක් එක්ක ලෝක ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒක අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. ලෝක බැංකුව පවා ප්‍රකාශ කරලා තියෙනවා තව අවුරුදු 5කට මේ ප්‍රශ්නෙන් ගොඩ එන එක පහසු කාර්යයක් නෙවෙයි කියලා. ඒ නිසා ලෝකේ බලවත් රටවල් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන හැටි අපි බලන්න ඕනේ. ඒ නිසා මේ අර්බුදයත් එක්ක තමයි අපි විශ්වාස කරනවා නියෝජ්‍ය කතානායකතුමනි දෙවැනි ලෝක යුද්ධයට වැඩිය මහා විනාශයක් මේ 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 කොවිඩ් වසංගතය නිසා මේ ආර්ථිකයට සිද්ධ වුණයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි කියන්න ඕනේ රටක් හැටියට ගරු මන්ත්‍රීතුමා අපි මේකට මුහුණ දීලා තියෙනවා. ආණ්ඩුව මේ අභියෝගේ බාර අරගෙන තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා අපි දන්නවා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා. හැබැයි සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණයි කියලා හෝටල් ටික වැහෙන්න දීලා නැහැ. හැබැයි ආණ්ඩුව එක කළමනාකරණය කරලා කාමර 50ට වැඩිය සියලුම හෝටල් රජයේ සාකච්ඡා කරලා අරගෙන ඒ කොවිඩ් අසාධිතයන් 10,000ක් මේ වෙනකොට මේ හෝටල් වලට ගෙනල්ලා විදේශ රටවලින් ගෙනල්ලා ඒ හෝටල් උත් පවත්වාගෙන යන ගමන් විදේශ රටවල ඉන්න ඒ විදේශිකයන් ගෙනල්ලා ඒ සියලු කටයුතු කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා නියෝජ්‍ය කතානායකතුමනි විදේශ ආයෝජන සියල්ල නැවතිලා තියෙනවා. පෞගේ කාලේ මෙරට ආයෝජනය කරන්න හිටපු ආයෝජකයන් එන්න බැරි වෙලා තියෙනවා. ඒ ආයෝජන නැවතිලා තියෙනවා. අද අපේ ගුවන් යානා ඔක්කොම අපලේ තියෙන මහ පොළවේ. අද ගුවන් යානා වලට යන්න බෑ. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා විදේශ අපිට ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබුණ විනිමය මේ සියල්ල අද ඒගොල්ලන්ගේ රැකියා හිමි වෙලා ඒ සියල්ල අද අපට නැති වෙමින් යනවා. මේ සියල්ලත් එක්ක තමයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ගරු සභාපතිතුමනි. හැබැයි ඒ සියලු අභියෝග හමුවේ ආර්ථික ක්‍රියාදාමය නැවත ආරම්භ කරලා තියෙනවා කියන එක අපි කියන්න ඕනේ. ඔබතුමා මේ හැන්දක පොල් සම්බලයක් ගැන කතා කරා. හැබැයි අමතුමා මතක තියාගන්න මන්ත්‍රීතුමා අද වෙනකොට මේ රටේ නැවත මේ යාන්ත්‍රණය ආරම්භ වෙලා තියෙනවා. අද ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කඩාගෙන වැටිච්ච ඉදිකිරීම් ශේෂ්ත්‍රය නැවත පණ නැගලා තියෙනවා. අද සියලු ඉදිකිරීම් සමාගම් වැඩ පටන් අරගෙන තියෙනවා. ඔබතුමාලගේ කාලේ මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඔබතුමාට සංඛ්‍යාලේඛන වශයෙන් ගත්තොත් දන්නවා. පෞගේ කාලේ මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. හැබැයි අද මේ කොවිඩ් වසංගතයත් එක්ක ඉදිකිරීම් ශේෂ්ත්‍රය නැවත ගිහිල්ලාවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා. ඔබතුමා එක පිළිගන්න. ඒ විතරක් නෙවෙයි රුපියල ස්ථාවර වෙලා තියෙනවා. මේ සියලු අභියෝගයත් එක්ක තමයි ගරු මන්ත්‍රීතුමා අපි මේක කරන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාලා තේරුම් ගන්න ලෝකේ බලවත් පොහොසත් රටවල් මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ආර්ථික කඩාවැටීම් අපි දැක්කා. හැබැයි රටක් හැටියට මේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඒ වගේම මේක පාලනය කරගෙන මේ ආර්ථික කළමනාකරණය කරගෙන මේ ආණ්ඩුව අරගෙන යනවා. ඉතින් ඒ නිසා තමුන් නාන්සලට ඕන තරම් විවේචන කරන්න පුළුවන්. තමුන් නාන්සලා මේ කොවිඩ් වසංගතය පිළිබඳව අද අපි දැක්ක අපි කනගාටු වෙනවා විපක්ෂයේ හැසිරෙන ආකාරය. තමුන් නාන්සලා මේ කොවිඩ් වසංගතය මෙවැනට රෝගීන් 800 ගණනක් හඳුරගෙන තියෙනවා. ඒ අය නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ අවශ්‍ය රෝහල් ආරම්භ කරලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. ඒ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබා දීලා තියෙනවා. හැමදාම උදේට ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය සාධක බලකාය කැඳවලා එදාට ගන්න ඕනේ තීන්දු පියවර සියල්ල අරගෙන යනවා. හැබැයි එහෙම කතා කරගෙන යනකොට මොකද්ද මේ විපක්ෂයේ කතා කරන්නේ? විපක්ෂයේ කතා කරන්නේ හරියට මේ ආණ්ඩුව මේක සම්බන්ධයෙන් කිසිම දෙයක් කරලා නැහැ කියලා. තමුන් නාසෙලා පිළිගන්න ඕනේ මේ කොවිඩ් වසංගතය නිසා මේ රටේ මොනතරම් ආසාදිතයන් හඳුනාද? හමු වුණාද? හැබැයි ආණ්ඩුවට පුළුවන් වුණා මේක පාලනය කරගන්න. පළවෙනි රැල්ලේ විශාල ප්‍රමාණයක් අපිට මතකයි නාවික හමුදා කඳවුර ඒ පොකුර නිසා ගංගලට ගිහිල්ලා තිබුණා. හැබැයි ආණ්ඩුව ඒ සියල්ල කළමනාකරණය කරා. නියෝජ්‍ය කතානායකතුමනි මගේ ආසනේ නාවල පිටියේ ගමක මේ කර්මන්ත ශාලාවක හිටපු තරුණියක් ආවා. හැබැයි හමුදාව ගිහිල්ලා ඒ ගෙදර විතරක් නෙමෙයි අවට ගෙවල් ඒ දරුවගේ දහම් පාසල ඒ සියල්ල නිරෝධායනයට ලක් කරලා ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපි මේ රටේ ජනතාවට කියනවා මේක පාලනය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. මේ ආණ්ඩුවට පුළුවන් වුණා දැන් පහුගිය සතියේ මේ දෙවැනි රැල්ලෙන්ද කලින් මේ ලෝකෙ හැම කෙනාම කිව්වා ලෝකෙ කොවිඩ් වසංගතය පාලනය කරපු දෙවැනි රට ශ්‍රී ලංකාව කියලා. ඒ පිළිබඳ රජයට ගෞරවේ පාත්‍ර වුණා. රජය ගැන කතා කරා. දැන් දෙවැනි රැල්ල ආපු ගමන් මේ ඔක්කොම අමතක වෙලා ආණ්ඩුවට ගහන්න පටන් අරගෙන තියෙනවා. තමුන් නාසලගේ විපක්ෂ නායකතුමා මොකද්ද අද කතා කරේ? මෙරටේ විපක්ෂ නායකතුමා මේ කොවිඩ් වසංගතය හැදුනම මොකද්ද කිව්වේ? තමුන්නාන්සේලගේ විපක්ෂ නායකතුමා කිව්වා මොකද්ද මේ එතුමා හොයාගත්තයි කිව්වා දොස්තර මහත්තුරුන්ට කියලා. ප්ලැකනිල් බොන්නේ කියලා කිව්වා. එතුමා කිව්වා ප්ලැකනිල් බිව්වම කොරෝනා හොඳයි කිව්වා. එහෙම විපක්ෂ නායක කෙනෙක් අපේ රටේ ඉන්නේ. ඇමරිකාවෙත් ඉන්න ඔහම ජනාධිපතිතුමෙක් ඔක්කොම බොන්නේ කියලා කිව්වා මේ ඇමරිකාවේ ජනාධිපතිතුමා බිව්වම හරියි කියලා කිව්වා. ඒ නිසා මේක විහිළුවකට ගන්න එපා. ඒ නිසා මේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. අද කරු නියෝජ්‍ය කතානායකතුමනි අද රජයක් හැටියට මේ වෙනකොට මේ පොකුරේ පළවෙනි ආශ්‍රිතය කියන්නේ පළමු ආශ්‍රිතයන් හඳුරගෙන අපි දිනනවා. ඒ ආශ්‍රිතයන් හඳුරගෙන ඒ පාලනය කර ගැනීමට අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් දෙවැනි ආශ්‍රිතයන් හඳුර ගන්නවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට මේක කළමනාකරණය කරගනිමින් මේක ව්‍යාප්තිය වළක්වලා ඒ සියලු වැඩපිළිවෙල ගන්නවා. ඒකට ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ දෙවැනියට කොවිඩ් පාලනය කරපු රට ශ්‍රී ලංකාව නම් මේ දෙවැනි රැල්ල පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් නෙවෙයි මේ ආණ්ඩුව. ඒ නිසා ඒකට අපට හැකියාව තියෙනවා. එසේ ඔබතුමාලගේ අදහස් අපි කැමැති. ඔබතුමාලට කතා කරන්න බලුවා. හැබැයි මේක දේශපාලන වාසි ගන්න හදන්න එපා. තමුන්නාන්සේලා දේශපාලන වාසි ගන්න හදන්න එපා. ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමෙක් කියනවා මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම වහන්න කියලා. එහෙනම් ඇයි මේ පාර්ලිමේන්තුවට එන්නේ? පාර්ලිමේන්තුවත් වහන්නකෝ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා දේශපාලන වාසි ගන්න හදනවා ගම්පහ වහන්න කියනවා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂය මීට වැඩිය තමුන්නාන්සේලා යුද්ධ කරපු වෙලාවේ යුද්ධය හාස්‍යයට ලක් කරලා මැදවැච්චේට කිලිනොච්චිය කිව්වා. ඔබතුමාලා කිව්වා ඕනේ හරකෙකුට මේ යුද්ධ කරන්න පුළුවන් කියලා අර වයසක කිරියල්ල මහත්තයා කිව්වා. අන්තිමට මොකද උනේ? තමුන්නාන්සේලාට ගෙදර යන්න වුණා. ඒ නිසා මේ වගේ විශ්වනයකටපත් වෙච්ච වෙලාවක ආණ්ඩුව විවේචනය කරන එක නෙවෙයි ගරු ඇමතුමත් එක්ක කතා කරලා අගමැතිතුමත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මේක රටේ සියලු දෙනාට මේ කොවිඩ් හැදෙන්නේ යුඑන්පී කාර්යයටද ශ්‍රී ලංකා කාර්යයටද නැහැ ජේවීපී කාර්යයටද කියලා නැහැ ටීඑන්ඒ කියලා නැහැ උතුරේ කියලා නැහැ මේ වෛරසය හැමෝටම හැදෙනවා. ඒ නිසා මේකෙන් එන්න නම් අපි මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම එකට කටයුතු කරමු. අපි එකට ඉඳගමු. අපි එකට කතා කරමු. අපි ආරාධනා කරනවා විපක්ෂයට එන්න කියලා. ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න කියලා. ඒ නිසා තමුන්නාන්සේලගේ අදහස් දෙන්න. හැබැයි තමුන්නාන්සේලා අදහස් දුන්නට කමක් නැහැ. ගොන් අදහස් දෙන්න එපා. අර දෙන්න කිව්ව බෙහෙත් දෙනවා කිව්ව කරන්න එපා. තමුන්නාන්සේලා අදහස් දීලා මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ කියලා කියනවා. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අද රජයක් හැටියට මේ කොවිඩ් වසංගතයත් එක්ක විශේෂයෙන් මම නියෝජනය කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ ඔබතුමා දන්නවා මේ ශේෂ්ත්‍රයේ විශාල කඩාවැටීමක් පහුගිය කාලේ සිද්ධ වුණා. අපි දන්නවා මේ රටේ ආර්ථිකයට කෘෂිකර්මාන්තෙන් 137ක දායකත්වයක් ලබා දුන්නා සිරිමාව බණ්ඩාරනායකමැතිනිගේ පාලන කාලේ. අද වෙනකොට 7.4%කට අඩු වෙලා තියෙනවා. අද අපි පිටරටින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ කිරි නිෂ්පාදනයෙන් 65% අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරා. අද මේක 137කට අඩු වෙලා තියෙනවා. අද මේ රටේ කෘෂිකර්මාන්තේ වී හැරෙන්න ඒ සියලු දේ ආනයන අපි ආනයන කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයක් හැටියට ඉදිරි වසර තුළ මේ රටේ අල ලුණු මිරිස් වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න සම්පූර්ණ කිරි අපි කිරි කර්මාන්තේ ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න ආණ්ඩුව මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අපි කාර්ය සාධන බලකායක් හදලා අපි මේ වෙනකොට බීජ නිෂ්පාදන ගම්මාන හඳුරගෙන තිනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ රටේ බීලුණු වගා කරන්න අවශ්‍ය සියලු බීලුණු වල බීජ නිෂ්පාදනය කරන්න අපි දඹුල්ල අක්කර 150ක් අඳුරගෙන තියෙනවා. අපි ලංකාවටම අවශ්‍ය බීජ ටික දඹුල්ලෙන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවටම අවශ්‍ය මිරිස් වලට බීජ ටික අපි මහනුවරින් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටට අවශ්‍ය අල වලට අවශ්‍ය බීජ ටික අපි නුවරළින් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බීජ නිෂ්පාදන ගම්මාන හදලා මෙතෙක් කල් අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ රටට අවශ්‍ය බීජ වලින් 8% නිෂ්පාදනය කරන්න. ඉතින් අපි කොහොමද කෘෂිකර්මාන්තය ගෙනියන්නේ? වෙලාවට පොහොර ටික අපේ අමතුමා කව පොහොර නැහැ කියලා. ඔව් ආණ්ඩුවකට වෙලාවට පොහොර දෙන්න බැරි නම් අපිට ඒක කරගන්න බැරි නම් බීජ ටික දෙන්න බැරි නම් අපි කොහොමද කෘෂිකර්මයේ ගොවිය ගැන කතා කරන්නේ? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව අපිට අද අපේ රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටීම පමණක් නෙවෙයි අපිට අද විදේශීය වෙළඳපොලක් ලැබිලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඒ නිසා අද අපේ පළතුරු අපි අද පිටරටට යවන්න, ඒ වගේම අපේ කෘෂි නිෂ්පාදන පිටරටට යවන්න අද නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ රටේ කුරුඳු සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා විදේශ වෙළඳපොලේ. ඒ නිසා අපේ කුරුඳු වගා කරන්න අපි දැවැන්ත වැඩපිළික් හදාගෙන යනවා. ඒ නිසා සිලෝන් සිනමන් කියලා අද හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් අපිට තියෙනවා. මේ සඳහා විශාල ඉල්ලුමක්
තියෙනවා. විනාඩි දෙකයි.
ඒ නිසා අපි මේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ අමාත්‍යංශය පැත්තෙන් දැවැන්ත වැඩපිළික් කරගෙන ඉන්නවා. ඒ නිසා අවසාන වශයෙන් අපි මෙරටේ ජනතාවට කියනවා මේ කොවිඩ් වසංගතය පිළිබඳ අනිසිබියක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. රජයක් හැටියට ඒ සියලු මාසාතීතයන් හඳුරගෙන ඔවුන්ට අවශ්‍ය පියවර ගන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා රෝහල් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා බෙහෙත් සූදානම් කරලා තියෙනවා. මේ සියලු පියවර අපි අරගෙන තියෙනවා. හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. ඒ සියලු මාසාධිතයන්ගේ අනුපවුල් සියල්ල හඳුරගෙන යනවා. එයයි නිරෝධායනයට ලක් කරනවා. ඒ නිසා මේ පිළිම දනිසි බියක් ඇති කරගන්න එපා. මේක දේශපාලන වාසියකට ගන්න එපා. රට මෙක්ක අහුවෙලා මේක සම්පූර්ණයෙන් හවර කරගන්න විපක්ෂයේ තමුන්නාන්සේලාගෙත් සහාය ලබා දෙන්න ඒක නිලීම කරමින් මම නියඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඔබට මාගේ ස්තුතියි. ගරු චාර්ල්ස් නිර්මලනාථන් මන්ත්‍රීතුමා විනාඩි 12යි.
நன்றி பிரதி சபாநாயகர்களே. இன்றைய விவாதத்தில் நாட்டை கட்டியெழுப்புகின்ற வரி, பொருளாதார சேவைகள் வரி, துறைமுக விமான நிலை அபிவிருத்தி அறவீடு திருத்தச் சட்டம் தொடர்பாக இன்றைய விவாதம் நடைபெறுகிறது. இந்த வரிகளினுடைய அறவீடு நேரடியாக மக்களுக்கு நேரடியான சுமையை ஏற்படுத்துகின்ற போது அந்த வரியால் அரசாங்கம் பெறுகின்ற பணம் சரியான ஒரு நிதி முகாமைத்துவம் இல்லாத காரணத்தினால் அது குறிப்பிட்ட ஒரு சிலரையே சென்று சேர்வடைகிறது. அது முழுமையாக மக்களுக்கு அது பயனுள்ள விதத்தில் அந்த நிதி முகாமைத்துவம் இல்லாத காரணத்தினால் மக்களுக்கு அது சரியான முறையில் சென்றடைவதில்லை என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ அமைச்சர் மகிந்தானந்த அளத்கமை அவர்கள் இந்த ஒரு சில விடயங்கள் குறிப்பிட்டிருந்தார். அவர் அரசாங்கத்தினுடைய பிழையை மறைப்பதற்கு COVID-19 தொடர்பான கருத்தை தெரிவித்திருந்தார். COVID-19 நடவடிக்கை தொடர்பாக சுகாதார அமைச்சும் பாதுகாப்பு தரப்பும் எடுக்கின்ற முயற்சிகளுக்கு எங்களுக்கு மாற்று கருத்தில்லை. ஆனால் அதே நேரத்தில் மக்களுக்கு ஏற்படுகின்ற பிரச்சனைகளை கதைக்கின்ற போது COVID-19 நிலைமையை கூறி மற்ற விடயங்களை மறைக்க முயற்சிப்பது இந்த சபையை இந்த மக்களை ஏமாற்றுகின்ற ஒரு நிகழ்வாக இருக்கிறது என்பதை நான் கௌரவ அமைச்சர் மகிந்தானந்த அளத்கமை அவர்களுக்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். நாட்டை கட்டியெழுப்புகின்ற வரி இரண்டு விதத்தால் புதிய ஜனாதிபதி வந்ததன் பின்பு குறைத்திருந்தார். அதேபோல பொருளாதார சேவை விதிப்பு வரியையும் 2.5% குறைத்திருந்தார். அதே நேரத்தில் வட்வரியையும் 8% ஜனாதிபதி அவர்கள் புதிய அரசாங்கம் ஏற்பட்ட போது குறைத்திருந்தார். கிட்டத்தட்ட மொத்தம் 11.5% வரிகள் குறைக்கப்பட்டிருக்கிறது. ஆனால் இந்த வரிகள் குறைக்கப்பட்டும் புதிய அரசாங்கம் பதவியேற்றதன் பிற்பாடு ஏதாவது ஒரு பொருளுக்கு விலை குறைந்திருக்கிறதா என்றால் எந்த விதமான ஒரு பொருளும் இல்லை. ஏதாவது ஒரு பொருளுக்கு விலை குறைந்திருக்கிறதா என்றால் அப்படியான நிலைமைகள் இல்லை. இந்த வரிகளை சரியான முறையில் மக்களுக்கு நேரடியாக சுமை சுமத்தி பெறுகின்ற இந்த நிதிகளை நட்டத்தில் இயங்குகின்ற அரச நிறுவனங்களுக்கு இந்த நிதியை செலவழித்து அந்த நிறுவனங்களுடைய தவிசாளர்கள் அதனுடைய பலாபலன்களை அனுபவித்துக் கொண்டிருக்கிற செயல்பாடுதான் தற்பொழுது இங்கிருக்கிறது. நான் குறிப்பிட விரும்புவது என்னவென்று சொன்னால் இந்த வரி மக்களிடம் நேரடியாக அறவிடப்படுகின்ற இந்த வரி நேரடியாக அது மீண்டும் மக்களுக்கு சென்றடைவதில்லை. அது நேரடியாக ஒரு குறிப்பிட்ட சிலருக்கு சென்றடைகிறது. குறிப்பாக 20வது திருத்தச் சட்டத்தின் முன்மொழிவில் கணக்காளர் சபை என்பது இல்லாமல் ஆக்கப்படுவதற்கு முன்மொழியப்பட்டிருக்கிறது. இந்த வரி அறவீடுகளின் மூலம் கிடைக்கப்படுகின்ற நிதியை கிட்டத்தட்ட 200க்கும் மேற்பட்ட அரச நிறுவனங்களை கணக்காளர் சபை மேற்பார்வை செய்கிறது, கணக்குகளை ஆய்வு செய்கிறது. இந்த 200க்கும் மேற்பட்ட அரச நிறுவனங்களினுடைய நிதியை கணக்காய்வை ஆய்வு செய்வதற்கு கணக்காளர் சபை 20வது திருத்தச் சட்டம் மூலம் இந்த அரசாங்கம் இல்லாமல் ஆக்குமாக இருந்தால் அந்த தவிசாளர்கள் நேரடியாக ஜனாதிபதியால் அமைச்சர்களால் முன்மொழியப்பட்டு நியமிக்கப்படுகிறவர்கள் அவர்களுடைய தங்களுடைய சொந்த தேவைக்காக மக்களுடைய வரிப்பணத்தை அவர்கள் பெற்றுக்கொள்ளக்கூடிய சூழ்நிலைதான் தொடர்ச்சியாக இருக்கும் என்பதை நான் இந்த நேரத்தில் கௌரவ பிரதி சபாநாயகர்களை நான் உங்கள் முன் வைக்க விரும்புகின்றேன். ஏனென்று சொன்னால் சரியான ஒரு நிதி முகாமைத்துவம் இலங்கையில் இல்லை. அதுதான் இன்று இருக்கின்ற இலங்கை பொருளாதாரத்தில் முன்னேற முடியாமல் இருக்கின்ற இதற்கு பிரதானமான காரணங்களாக இருக்கிறது என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். இந்த சரியான நிதி முகாமைத்துவம் இல்லாததன் காரணத்தினால்தான் இன்று இலங்கையில் பொருளாதாரம் இந்த அளவு வீழ்ச்சி அடைந்திருக்கிறது. இந்த புதிய அரசாங்கம் வந்ததன் பின்பு ஜனாதிபதி வரி குறைப்பு செய்ததன் பிற்பாடு நாட்டில் பொருட்களுக்கு தட்டுப்பாடு நிலவுகிறது. குறிப்பாக மஞ்சள் சந்தையில் இல்லை. இன்று குறிப்பாக சொல்ல போனால் தேங்காயை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை மக்களுக்கு இருக்கிறது. ஏனென்று சொன்னால் அரசாங்கம் ஒரு கட்டுப்பாடை விதிக்கின்ற போது மக்களுக்கு அந்த பொருட்களை கிடைக்கக்கூடிய வகையில் அரச நிறுவனங்களால் அதை மக்களுக்கு வழங்கக்கூடிய வகையில் ஒரு ஏற்பாடு செய்ததன் பிற்பாடுதான் இறக்குமதிக்கு தடை விதித்தாலும் சரி அல்லது ஒரு பொருட்களுக்கு விலை நிர்ணயம் செய்தாலும் சரி ஏதாவது ஒரு திட்டமிடல் இல்லாமல் எழுந்த மானமாக தேங்காய் இன்ன விலைக்கு விற்க வேண்டும் என்று சொன்னதன் பிற்பாடு வியாபாரிகள் அந்த விலைக்கு விற்க முடியாவிட்டால் அவர்கள் அதை கொள்வனவு செய்து விற்பதில்லை. அது பரவாயில்லை. ஆனால் அரச நிறுவனங்கள் சதோசா போன்ற அரச நிறுவனங்களில் மக்கள் பெற்றுக்கொள்ளக்கூடிய வகையில் தட்டுப்பாடற்ற வகையில் அந்த பொருட்களை மக்களுக்கு கிடைக்கக்கூடிய வகையில் அரசாங்கம் முயற்சி எடுக்க வேண்டும். அப்படியான முயற்சிகள் எடுக்கவில்லை. இன்று அரசாங்கம் என்ன என்ன பொருட்களுக்கு இறக்குமதிக்கு தடை விதிக்கிறதோ என்ன பொருட்களுக்கு நிர்ணய விலை போடுகிறதோ அந்த பொருட்கள் சந்தையில் பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது. நான் கௌரவ பிரதி சபையன் அவர்களை நான் கூற விரும்புவது என்னவென்றால் மக்களுக்கு ஒரு தடையை நீங்கள் இறக்குமதிக்கு மஞ்சளுக்கு தடை விதிக்கின்ற போது அந்த மஞ்சள் மக்களுக்கு சதோசாவால் பெற்றுக் கொள்ளக்கூடிய வகையில் ஏற்பாடு செய்துவிட்டுத்தான் நீங்கள் தடை விதிக்க வேண்டும். அதே போலதான் இன்றைக்கு பிரதானமான தமிழர்களுடைய உணவா இருக்கிறது உளுந்து. உளுந்து இன்று சந்தையில் பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது. 1000 ரூபாய்க்கு மேற்பட்ட ஒரு தொகையில் தான் இன்றைக்கு 1 கிலோ உளுந்து பெற்றுக்கொள்ளக்கூடிய சூழ்நிலை இருக்கிறது. தமிழர்கள் குறிப்பாக பல உணவுகள் உளுந்திலிருந்து தயாரிக்கிற உணவுகளாக இருக்கிறது. இன்றைக்கு அந்த மக்களுடைய நிலைமை கேள்விக்குறியாக இருக்கிறது என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ பிரதி சபன் அவர்களே, நான் கௌரவ பிரதமர் அவரிடம் கேள்விகள் கேட்டபோது அந்த கேள்விக்கு உட்பட்ட கேள்விகள் அல்ல என்று என்னுடைய கேள்வி அந்த நேரத்தில் குறிப்பிட விரும்பவில்லை. இருந்தாலும் நான் இன்றைக்கு கௌரவ பிரதமர் அவர் தான் நிதியமைச்சராக இருக்கின்ற காரணத்தினால் இந்த நாட்டினுடைய பிரதமராக நான் அப்போது பிரதமரிடம் கேட்க நினைத்த விடயத்தை நான் தற்பொழுது கூற விரும்புகின்றேன். இந்த பாராளுமன்ற தேர்தல் நடைபெறுவதற்கு முன்பாக இந்தியாவிலிருந்து இந்தியா பட்டதாரிகளுக்கு நியமனங்கள் வழங்கப்பட்டது. இந்தியா பட்டதாரிகளுக்கு நியமனம் வழங்கப்பட்டது பாராளுமன்ற தேர்தலுக்கு முற்பாடு. பாராளுமன்ற தேர்தலின் பிற்பாடு அந்த நியமனம் அரசாங்கத்தினால் ரத்து செய்யப்படுகிறது. நீங்கள் வெளிநாட்டு பட்டதாரிகளாக இருக்கின்ற காரணத்தினால் உங்களுக்கு நியமனம் வழங்க முடியாதென்று. பாராளுமன்ற தேர்தல் நடக்கிறதுக்கு முன்பாகவும் அவர்கள் வெளிநாட்டு பட்டதாரிகள் தான். ஆனால் பாராளுமன்ற தேர்தலை இலக்கு வைத்து நியமனங்கள் வழங்கிவிட்டு பிற்பாடு வெளிநாட்டு பட்டதாரிகள் என்று அவர்களை நியமனம் கொடுக்க விடாமல் விட்டதன் காரணம் என்பதை நான் கௌரவ பிரதமர் அமைச்சர் அவரிடம் கேட்க விரும்புகின்றேன். அதே நேரத்தில் எங்களுடைய பிரதேசத்தை பொறுத்தவரையில் யுத்தம் காரணமாக எங்களுடைய மக்கள் இடம்பெயர்ந்து இந்தியாவில் சென்று அங்கு போய் அங்கு கல்வி கற்று இந்தியாவில் பட்டங்கள் பெற்று இங்கு வந்திருக்கிறார்கள். கடந்த காலங்களில் இந்தியா பட்டதாரிகளுக்குரிய நியமனம் வழங்கப்பட்டிருக்கிறது. கடந்த அரசாங்கத்தில் கூட இந்த நியமனங்கள் வழங்கப்பட்டிருந்தது. ஆனால் தற்பொழுது இந்தியா பட்டதாரிகள் என்று எங்களுடைய பட்டதாரிகளை நியமனம் கொடுக்க விடாமல் செய்வது ஒரு நியாயமற்ற செயலாக நான் கருதுகின்றேன். அதே நேரத்தில் இதை கௌரவ பிரதமர் அவர்கள் பரிசீலனை செய்ய வேண்டும். இந்தியா பட்டதாரிகள் குறிப்பாக வடக்கு கிழக்கில் இருக்கின்ற மாணவ மாணவிகள் இந்தியாவில் இருந்து வந்தவர்கள் இந்தியாவுக்கு சென்று அங்கு பட்டம் பெற்றவர்களுக்கு இந்த அரச நியமனங்களில் அவர்களை உள்வாங்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் இந்தியாவில் பிறந்து இந்தியாவில் கல்வி கற்று எங்களுடைய உறவுகள் இன்றும் இங்கு வருவதற்கு தயாராக இருக்கிறார்கள். நீங்கள் இந்தியா பட்டதாரிகளுக்கு நியமனம் வழங்க முடியாதுன்னு சொன்னால் அவர்கள் இங்கு வரமாட்டார்கள். எங்களுடைய மக்கள் அயல் நாட்டில் இந்தியா நாட்டில் அகதிகளாக இவ்வளவு காலம் யுத்தம் முடிந்து 11 வருடங்களை கடந்தும் அவர்களை அங்கு அகதிகளாக இருப்பது இந்த நாட்டிற்கு தலைக்குனிவை ஏற்படுத்தும். ஆகவே அந்த மக்கள் இங்கு வருவதற்கு அல்லது அவர்கள் இங்கு வருவதற்கு என்ன தேவை, என்ன குறைபாடு இருக்கிறது, அது அவர்களை நிவர்த்தி செய்து அவர்களை இங்கு கொண்டு வருவதற்கு அரசாங்கம் முயற்சி செய்ய வேண்டுமே ஒழிய அவர்களை இங்கு வருவதை தடுக்கின்ற வகையில் ஒவ்வொரு செயல்பாடுகளும் நடைபெற்றுக் கொண்டிருக்கிறது. குறிப்பாக பட்டதாரிகளுடைய பட்டம் பெற்ற இந்தியாவில் இருக்கின்ற பட்டதாரிகள் இங்கு வருவதற்கு முயற்சித்தாலும் நீங்கள் நியமனம் வழங்காவிட்டால் அவர்களால் வர முடியாது. அவர்கள் அங்கும் அரசு நியமனங்களை பெற்றுக்கொள்ள முடியாது. ஏனென்றால் அவர்கள் இந்தியாவில் அகதியாகத்தான் இருக்கிறார்கள். ஆகவே இந்தியாவில் இருந்து வந்தவர்கள் இந்தியா பட்டம் பெற்றவர்களுக்கு அரசு நியமனங்கள் வழங்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கடந்த அரசாங்கத்தில் எஸ்பி திசாநாயக்கா சமுர்த்தி அமைச்சராக இருந்தபோது சமுர்த்தி உத்தியோகஸ்தருக்காக பரீட்சை நடத்தி அந்த பரீட்சையில் குறிப்பிட்ட சிலரை தெரிவு செய்துவிட்டு மிகுதியாக இருக்கின்றவர்களுக்கு 2 முறை நேர்முக தேர்வு நடைபெற்றது. அந்த பரீட்சையில் சித்தி அடைந்தவர்கள் இன்றும் எதிர்பார்த்திருக்கிறார்கள் அந்த நியமனம் தங்களுக்கு கிடைக்கும் என்று. நான் ஏன் எஸ்பி திசாநாயக்கா என்று கூறுகிறேன் என்று சொன்னால், நீங்கள் சில நேரங்களில் நினைப்பீர்கள், கடந்த அரசாங்கத்தில் ஐக்கிய தேசிய கட்சியினால் வழங்கப்பட்ட நியமனம் அல்ல ஐக்கிய தேசிய கட்சி அமைச்சர் இருந்தபோது எடுத்த முயற்சி என்று நீங்கள் தட்டி கழிக்கக்கூடாது என்பதற்காகத்தான் நான் இதை கூறுகின்றேன். எஸ்பி திசாநாயக்கா அவர்கள் சமுர்த்தியினுடைய அமைச்சராக இருந்தபோது அவருடைய நேரடி கண்காணிப்பில் நடத்தப்பட்ட பரீட்சை, அவர் தற்பொழுது அரசாங்கத்தில் ஒரு பங்காளி, அரசாங்கத்தில் ஒரு உறுப்பினராக இருக்கின்றார். ஆகவே அந்த பரீட்சை பெறுபவர்களின் அடிப்படையில் அவர்களுக்கு நியமனங்கள் வழங்க வேண்டும். அவர்களுக்கு 2 முறை நேர்முக தேர்வுகள் நடைபெற்றும் இன்று வரை அவர்கள் அந்த நியமனத்துக்காக காத்து கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த அரச நியமனங்கள் வழங்குகின்ற போது கடந்த அரசாங்கத்தில் எடுத்த முயற்சி என்று விட்டுவிடாமல் அந்த சித்தியில் பரீட்சையில் சித்தியவர்களுக்கு அந்த நியமனங்கள் வழங்குவதற்கும் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன்.
ஸ்துதி. கரு ரோஹித் அபேகுணவர்தன மாத்துமா வினாடி தகாய்.
கரு நியோஜக கதாநாயக துமணி, விசேஷம் அது தவசே ஜாத்திய கொடநகிமே வது ஆர்த்திக சேவாகாஸ்து வராயஹா குவாந்தொட்டுப்பல சங்வர்தன பது சன்சோதன பணத் கெட்டும் பத்த சந்தா மே விவாதய அவஸ்தாவிதி அப்படி தக்கா கரு நியோஜ கதாநாயக துமணி பௌகி ஆண்டுவ பாலனே கரப்பு வகேம அத விபாக்சே நியோஜனே கரண மந்திரி துமல்லாகே ஆர்த்திகே சம்பந்தே கலப்பு கதாவால் கரு நியோஜக கதாநாயகத்துமணி அப்படி மதக்காய் 2015 அப்படி ரஜய யாபாலன ஆண்டுவட்ட ரஜய பாரதினக்கொட்ட எவக்கட்ட டொலரே மில ருபியால் 130 திபுனே கரு நியோஜ கதாநாயகத்துமணி ருபியால் 130 திபுனு டொலரே மில மேதரங் ஆர்த்திக விசேஷாக்ஞோ ஹிட்டபு மேதரங் ஆர்த்திக தக்மாக் திபுனு மேதரம் ஆர்த்திகே கன වෙන රටවලට උගන්වන්න පුළුවන් හැකියාවක් තිබිච්ච මේ ආර්ථික ඔස්තාර්ලට පුළුවන්කම තිබුණේ අවසානයේ වෙනකොට ඩොලරය රුපියල් 190ට වගේ ප්‍රමාණයකට අරගෙන ඒක තමයි උනේ. හැබැයි මේ අවුරුදු 5 තුල මම අහනවා මේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරපු මන්ත්‍රීතුමන්ලගෙන් යුද්ධයක් නිමා කරපු රටක් බාර දුන්නේ, අධිවේගී මාර්ග හදපු රටක් බාර දුන්නේ, වරායවල් හදපු රටක් බාර දුන්නේ, රට වැඩබිමක් බවට පරිවර්තනය කරලා තමයි මේ රට බාර දුන්නේ. හැබැයි අවුරුදු 5 තුල උනේ රට මුඩුබිමක් බවට පරිවර්තනය කරා. වැඩබිම මුඩුබිමක් බවට පරිවර්තනය කරලා ඩොලරේ රුපියල් 130 ඉඳලා 185 දක්වා ගෙනල්ලා රට ආර්ථික වශයෙන් බිඳ දාලා රටට කරන්න තියෙන සියලුම දේවල් රටේ තිබුණු යුද්ධය අවසන් කරලා දීපු රටට බෝම්බ පුපුරවලා මිනිස් ජීවිත විනාශ කරපු ආණ්ඩුව කාය තමයි අද අපිට උපදෙස් දෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම පැහැදිලිව මතක් කරනවා අපි දැක්කා නොවැම්බර් මාසේ 16 වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට බාරගත්තේ මෙරට බාරගෙන එතුමා පාර්ලිමේන්තුවක් නැතුව පාර්ලිමේන්තුවක් ආවේ අපිට 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා ඒ වෙනකන් එතුමා පාර්ලිමේන්තුවක් නැතුව පළාත් සභාවක් නැතුව මෙරට කරගෙන යනකොට ලෝකෙම මූණ දීපු බහනක කොවිඩ් වසංගතයට එතුමාට මූණ දෙන්න සිද්ධ වුණා රටක් හැටියට ඒ රටක් හැටියට ඒ කොවිඩ් වසංගතයට මූණ දෙනකොට අපේ රට දිහා බලලා ජාත්‍යන්තරයේ සාමාන්‍ය රටවල් සම්බන්ධයෙන් ආර්ථිකය ගැන මත නිකුත් කරන ආයතන වලින් කිව්වා අපි ආර්ථික වශයෙන් බිඳුවට වැටෙනවා කියලා රට වහනකොට රට ලොක්ඩවුන් වෙනකොට අපි ආර්ථික වශයෙන් බිඳුවට වැටෙනවා කියලා කිව්වා ඩොලරය රුපියල් 250 දක්වා යනවා කියලා කිව්වා ඒ වගේම අපිට ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා කියලා කිව්වා අපි වාර්ෂිකව ගෙවන්න තියෙන විදේශ ණය වාරිකේවත් අපිට ගෙවන්න බැරි වෙන තත්ත්වයට තමයි ඒ අය අපි ගැන මත ප්‍රකාශ කළේ නමුත් ගරු නියෝජ්‍ය කතානායක තිමුනි මේ කොවිඩ් වසංගතයට මූණ දෙමින් එය ඉතාම හොඳට කළමනාකරණය කරමින් අපිට පුළුවන්කමක් ලැබුණා සියලු ණය වාරික ගෙවන්න ගරු කතානායකතුමනි ඩොලරය අද දවස වෙනකොට රුපියල් 187යි දශම 7යි අද දවස වෙන 184යි රුපියල් 184ක ඩොලරය අපිට තියාගන්න පුළුවන්කමක් ලැබුණා රුපියල් 250ට යනවායි කියලා මත ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මම දැක විපක්ෂ මන්ත්‍රීවරු කියන් හිටියා දැන් ඩොලරය නවත්තන්න බෑ කියලා කිව්වා හැබැයි අද අපි ඔවුන්ගෙන් අහනවා අද ලෝකයේ දිහා බලනකොට අද අපි ස්ථාවර භාවයකින් අපිට මේ ඉටු කරන්න පුළුවන්කමක් ලැබුණා ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි කතානායකතුමනි.
ඕඩර් ප්ලීස්. ගරු කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය මුලස්සනට.
ගරු මුලස්සන රුඩ මන්ත්‍රීතුමිය දැන් අපි ලෝකේ හුඟක් රටවල අපිට පේනවා කොවිඩ් වසංගතය නිසා ඔවුන්ට රටේ සංවර්ධනය එහෙම නැත්නම් රටේ අනිකුත් දේවල් වලට නෙවෙයි ඔවුන්ට මූලික වශයෙන් බලන්න තියෙන්නේ මේ කොවිඩ් වසංගතයෙන් බේරෙන්න කොහොම එදිනෙදා මිනිසුන්ගේ අවශ්‍යතාවය ආහාර පාන මේ ටික ඉටු කරන්න තමයි මේ රටවල් උත්සාහ කරන්නේ අපිට පේනවා කැඳ බෙදනවා සමහර රටවල පෝලිං කරලා කැඳ බෙදනවා අපිට වැඩිය බලවත් රටවල් අපිට වැඩිය හැම ක්ෂේත්‍රෙම බලවත් රටවල් කැඳ ටික බෙදන්න පෝලිං ගස්වන තත්ත්වයක් අපිට පේනවා අපි මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ වෙන විට ගරු මන්ත්‍රීතුමිය අපි ආණ්ඩුව අරගෙන එක ගමකට ගම් 14000ක එක ගමකට රුපියල් ලක්ෂ 20 ගන්න. ඒ ගමේ තියෙන යටිතල පහසුකමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ගානේ ගම් 14000ක සංවර්ධන කටයුතු මේ වෙනකොට 60%ක් 65%ක් අවසන් කරලා තියෙනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් මේ වෙනුවට මාර්ග වශයෙන් ABC කියන විදියට මාර්ග ටික බෙදලා ඒ මාර්ග ටික සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා තුන. ඒකයි මම කිව්වේ ගරු මන්ත්‍රීතුමිය බොහොම පැහැදිලිව අර මුඩු බිම වැඩ බිමක් බවට නැවත පරිවර්තනය වුණා කියලා. අවුරුදු 5ක් මුඩු බිමක් හැටියට මේකපත් කරලා තිබුණේ. ඒ මුඩු බිම නැවත වැඩ බිමක් බවට පරිවර්තනය කරන්න පුළුවන්කම ලැබුණා. වැව් දහසක වැඩ ආරම්භ වෙමින් පවතිනවා. පානීය ජලය නැති ඉන්න ජනතාවට ජලය ලබා දීම. ඒ වගේම විපක්ෂ නායකතුමා නිවාස ඇමතිවරයා හැටියට ඉඳද්දි නිවාස 10ක් හදලා තව නිවාස 15ක සල්ලි වියදම් කරනව වෙනුවට හැම ග්‍රාම සේවා වසමකම ගම් 14000ක නිවාස 14000ක් ඉදි වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල තුල අපි අහනවා මේ ආර්ථික කළමනාකරණය හරියට කරා නම් මේ ආණ්ඩුව ඇයි මේ ආණ්ඩුවට ජනතා වර ප්‍රසාදය නොලැබුනේ? ඇයි නොලැබුනේ? 2015 2019 මේ කියන ආණ්ඩුවට මේ යහපාලන ආණ්ඩුවට ලස්සන නමකින් මේ ආණ්ඩුවේ නම තිබුණේ හරියට අර හොරාරක් මස් ගෙනියන ලොරියක් වගේ ඉස්සරහා බුදු සරණයි දෙවි පිහිටයි හැබැයි නවත්තලා බැලුවම ඇතුලේ හොරහරක් ඒ වගේ තමයි මේ ආණ්ඩුව පෞගිය ආණ්ඩුව තිබුණේ මොකද්ද වෙලා තිබුණේ පෞගිය ආණ්ඩුවේ ආර්ථිකය හොඳ වුණා නම් ජනතා සේවය කළා නම් ජනතාව එක්ක හිටියා නම් ජනතාව අනිවාර්යයෙන්ම අපිව තියන්නේ විපක්ෂේ. ඔවුන් ආණ්ඩුවේ. හැබැයි ඔවුන් ආණ්ඩුවේ නෙමෙයි තිව්වේ. ඔවුන් විපක්ෂේත් නෙමෙයි තිව්වේ විපක්ෂයෙන් ඩොට්ට දැම්මා. සමහර අය අද පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ වර්ෂ ගාන පාර්ලිමේන්තුවේ ජීවිතය අවුරුදු 30 40. හැබැයි පාර්ලිමේන්තුවෙන් ඔවුන් එළියට විසික් කරනවා. ආණ්ඩුවේ ඔවුන්ගේ තියෙන තත්ත්වය තුල. අපි දකිනවා අද කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතා කරා කරු මන්ත්‍රීතුමනි. අද අපි රටේ ලෝකේ දිහා බලනකොට මේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙන රටවල් දිහා බලනකොට අපිට පේනවා මුළු ලෝකයේම මිලියන 36ක් මේ කොවිඩ් වසංගතයේ වැරඳිලා තියෙනවා. ලක්ෂ 10ක් මිලියනයක් මේවන විට මිය ගිහිල්ලා තියෙනවා. මිලියනයක් ජනතාව මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කරු මන්ත්‍රීතුමේ ඇමරිකාව ගත්තොත් මිලියන 8ක්
දෙකක කාලයක් තියෙනවා.
විනාඩි දෙකක්. ඇමරිකාව මිලියන 8යි. මරණ ලක්ෂ 2යි. ඉන්දියාව ගත්තොත් මිලියන 6.7යි. ලක්ෂයක් මිය ගිහිල්ලා තියෙනවා. බ්‍රසීලය ගත්තොත් 4.9යි. ඒ වගේ මරණ සංඛ්‍යාව ලක්ෂ 1.5. ඉතින් මේ වගේ තත්ත්වයක් ලෝකයේ තුල තියෙනකොට අපි බොහොම පැහැදිලිව රටක් හැටියට අපිට වගකීමක් තියෙනවා. මේක පාලනය කරගෙන රටේ කෘෂිකර්මාන්තය, රටේ සංවර්ධනය, රටේ නිෂ්පාදනය වැඩි කිරීමේ වගකීම්. අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් අපේ හර්ෂ මන්ත්‍රීතුමා ඉන්න එතුමාක් පැහැදිලිව කිව්වා අර බ්‍රැන්ඩෙක්ස් ආයතනය සම්බන්ධයෙන් එහි ඉන්දියානුවන් දෙදෙනෙක් මේකට ඇවිල්ලා මේ තත්ත්වේ වුණා කියලා. හැබැයි මේක කට කතාවක්. ඔබතුමා කියපු නිසාම මේ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි වගකීමකින් හොයලා බලනවා. වගකීමකින්. දැන් ඔබතුමා නිවැරදි කළේ. මන්ත්‍රීවරු නිවැරදි කරේ. ඔබ පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරේ බොහොම පැහැදිලිව මේක කිව්වා. මේ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා. මේ මොකද්ද මේ තුල බලාපොරොත්තු වෙන්නේ? මේ දේශපාලන වාසිකයන් එක පැත්තකින් බලනවා බ්‍රැන්ඩෙක්ස් ආයතනයට අඟලුම් කර්මාශාලාවක් කරේ ඒ ආයතන හානියක් කරන්න පුළුවන්ද කියලා. අනිත් පැත්තෙන් පෙන්වන්න යනවා අපි රජයක් හැටියට මේ කරගෙන යන වැඩපිළිවෙලට වෙන මොනවා හරි අර්ථ කථනයක් ගේන්න. මේක හරි වැරදි. ගරු මන්ත්‍රීතුමිය අපි පෙරේද කැබිනට් මණ්ඩලයේ ඉඳද්දී අපේ ජනමාධ්‍ය අමතිවරයාගේ ෆෝන් එකටම එනවා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් කියලා ඒ වැරදි නිවේදනයක් ඔහුගේ අස්සනම යොදලා මුළු රටටම ඇඳිරි නීතිය දාලා කිය. ඉතින් මේවා ගැන සොයා බලන්න ඕන. මේවට දඬුවම් දෙන්න ඕන. මේ කායකද සෙල්ලම් කරන්නේ රටේ ජීවිත එක්ක, රටත් එක්ක. ඒ නිසා අපි කියනවා විපක්ෂයට පුළුවන් විපක්ෂයක වගකීම තමයි වරද්දක් වෙනම නම් ආණ්ඩුව නිවැරදි කරගෙන. හැබැයි දේශපාලන වාසි ලබා ගැනීමෙන් මේ තත්ත්වය ඇති කරනවා නම් ඊටාම අවශ්‍යතාවය තත්ත්වයක් වඩපත් වෙනවා. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා ආර්ථිකයත් කළමනාකරණය කරමින් මේ කොවිඩ් වසංගතයෙන් අපි ඊටාම හොඳින් අපේ රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් රටක් හැටියට අපි නැගිටින්න සූදානම් කියන පණිවිඩය බොහොම පැහැදිලිව ලබා දෙනවා. බොහොම ස්තුතියි ඔබතුමීට වේලාව ලබා දීම සම්බන්ධ.
ගරු හරිනී අමරසූරිය මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 7ක කාලයක් තියෙනවා.
Honorable presiding member, it's difficult to talk today ignoring the situation outside this chamber because as we speak, the numbers of infected people from this one factory has gone up to over 1,000. It was also reported in today's paper that 64 migrant workers, Sri Lankan migrant workers, have died from the COVID virus. This amount is larger than the number of people who died within the country, but these are also citizens of this country. There is no doubt that this country as a whole successfully dealt with the first wave of the virus. And yes, we acknowledge the role that the government played in successfully responding to this virus. But it was not just the government that was effective here. I think we also have to acknowledge the role of the health sector and also the role of the people of this country who followed the health regulations, who obeyed the orders given by the health authorities in managing this situation. However, what I want to focus on today is that while we are discussing these financial amendments, the revenue changes to our revenue systems, we cannot forget the lessons that are being taught by this COVID pandemic. Even as we speak, the communities that are most directly affected by this virus, directly affected by the illness as well as the consequences of this virus, are some of the most marginalized and some of the most vulnerable communities, some of the most vulnerable groups in our society. So clearly the virus does not affect us all equally. The consequences of the steps taken to respond to the virus also do not affect us all equally. Not all of us have the luxury of working from home. Not all of us have the ability to use private transport to move around. Not all of us have the facilities to do our grocery shopping online. Most of the people in this country have had to deal with the consequences of this virus and of the measures taken in ways that are very different to the few of us. It is also the issue here is that when we talk about the financial regulations policies, often we are talking about the importance of economic growth. We argue across the aisle during which regime we achieved a higher level of growth. But the question that we fail to often answer is who actually benefits from these measures? Whose lives have actually improved from these measures that we are debating and discussing here today? If we really look at the consequences of some of these measures, the consequences of some of these economic decisions that have been reached in this chamber, we can clearly see that not everyone has benefited equally, and in fact, some communities' lives have deteriorated. If we look at these indicators, the conventional indicators that we use to measure economic success or economic prosperity, if we replace some of those indicators with looking at the well-being and the happiness of people in this country, we will have to acknowledge that over the last several decades, the lives of the majority of people in our country have, in fact, become more insecure, more uncertain, and more precarious. So in that sense, it is unfortunate that when we talk about these larger indicators, when we are talking about or arguing about which of us is most responsible for either the success or the failures, that we fail to recognize how these specific amendments, how these specific policies have made lives of people indeed more insecure and more anxiety-ridden. I think COVID itself has revealed how different groups in our community are affected differently. It is not a coincidence that the largest numbers of infected people over the second wave of COVID happen to be women working within one of the most exploited sectors in this country, whose jobs are extremely precarious, whose lives during the first cycle of this virus was also extremely difficult. One employer, one factory, or one person cannot be held responsible for this. What these figures reveal, what this picture reveals to us is that our systems and our structures have actually failed, and that the responses we have, unless we address those systemic failures, that we will be continuing to reinforce the vulnerabilities of some of the most marginalized groups in our society. What we need right now is not just to focus on economic growth, but also considering our economy from the well-being and a caring point of view. Which groups really benefit from the measures that we take? Who's left out? Who actually benefits? Who prospers? So instead of always focusing on the larger macroeconomic picture, larger indicators which don't reveal the smaller issues that people face, maybe we need to change the way we talk about the economy to a much more caring, well-being focused perspective. Thank you very much.
ගරු ඩිලාන් ප්‍රේම මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
අය?
ඔව් මැතිතුමා.
8ක් තිබුණානේ. ආසයිති. ගරු මූලාශ්‍රමයේ උඩ මන්ත්‍රීතුමියනි මම ඉතාම සතුටු වෙනවා අපේ මන්ත්‍රීතුමිය කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව මොකද හේතුව එතුමිය මේ විවාදය තුළ මම හිතන්නේ විවාදයට අයිති මාතෘකාව නොවුනත් අද රටේ මේ ශාලාවෙන් එළියේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපිට ටිකක් අපේ අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතන කරුණු ගණනාවක් පිළිබඳව කතා කළා. අද විවාදයේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන බදු ගැන වුණත් මට සිද්ධ වෙනවා ගරු සභාපතිතුමියනි අද මේ ශාලාවෙන් එළිය තියෙන මේ කොවිඩ් සංග තත්ත්වයත් එක්ක මතුවලා තියෙන කාරණා පිළිබඳවත් යම් ආකාරයක මතක ඉදිරිපත් කරන්න. දැන් කොවිඩ් සංග තත්ත්වය එක්ක ඒ වසංගත තත්ත්වය පාලනය කිරීමේදී වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරනකොට මේ සංගතය පාලනය කරේ නැහැ හරියට කියලා කවුරු හරි කියනවනම් ඒ මිනිහා හෝ ගැහැණිය තනිකර කුහකේ මරණ 13කින් මේ රටේ ජනතාව ආරක්ෂා කරගෙන මේ වසංගතයේ පැතිරීම පුළුවන් තරම් වළක්වාලමින් ආර්ථිකයත් යම් මට්ටමකට හරි පීලට ගෙන එන්න කටයුතු කරමින් මේ රටේ ජනාධිපතිතුමා කටයුතු කරා කියන එක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පිළිගන්න ඕනේ. මොකද ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත වහලා නෑ එහෙම නෑ කියලා කවුරු හරි කියනවනම් ඒ මිනිහා පට්ට කුහකෙක්. කුහකෙක්. එනිසා ඒ කුහකකමේ කණ්ණාඩිය පැත්තකට දාලා මේක දිහා හරියට බැලුවොත් ලෝකයේ කොවිඩ් වසංගත තත්ත්වයේ දෙවනි රැල්ල තුන්වෙනි රැල්ල කියන රැල්ලි මතුවලා තියෙනවා ලෝකයේ රටවල් වල. දැන් ඒ සමහර රටවල් දෙවනි රැල්ලෙන් ගැලවුණා. දැන් නව ශ්‍රීලන්තයේ දෙවනි රැල්ලුත් ගැලවුණා. ඉතින් අපිට තියෙන්නේ දැන් මේ තත්ත්වය පාලනය කරගන්න අවශ්‍ය කරන දේවල් පිළිබඳව පක්ෂ විපක්ෂ ભેදකින් තොරව එකතු වෙලා කටයුතු කරන එක. එහෙම නැතුව මේ විවාදය අරගෙන එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රී නැගිටලා කියනවා බ්‍රැන්ඩික්ස් එකේ ප්‍රධාන ආර්ථික නිලධාරියා හොරෙන් ඉන්දියානු එක්කන් ගියා කියලා. තව එක්සත් ජාතික පක්ෂය මේක නැගිටලා කියනවා අනේ බ්‍රැන්ඩික්ස් එකට බයින් දෙපා කියලා. ඉතින් මේක හරි කැලියක් නේ. UNP එකෙන්ම කියනවා හොරෙන් අරන් ගියා කියලා. UNP එකෙන්ම කියනවා බ්‍රැන්ඩික්ස් එක හොඳයි කියලා. ඉතින් එතකොට මේ කරන්නේ මේ කොවිඩ් සංග තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කරන ධනාත්මක තර්ක ඉදිරිපත් කරන එකද නෑ. නෑ මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ඊට හාත්පසින් වෙනත් දෙයක්. බොරදිය මාළුවානි. දැන් ඊයේ විපක්ෂ නායකතුමා 27 යටතේ ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශනයේ උත්තර දුන්නකොට නිවාඩ් කබ්‍රාල් අපේ රාජ්‍ය අමාත්‍යතුමා එතුමා උත්තර දෙන සිද්ධම උත්තරවල රණලි කෘෂික මැතිතුමාගේ රාජ්‍ය පාලනයේ තියෙන අකාර්යක්ෂමභාවය පිළිබඳව. එතන එතුමාට උත්තර දෙන්න ප්‍රශ්නේ අහන්නේ විපක්ෂ නායකතුමා. මට හැකියාවක් මත උනා විපක්ෂ නායකතුමා තාමත් රණලි කෘෂික මහත්මයාට ගහනවද කියලා මේ වගේ ප්‍රශ්න අහලා ඔබතුමාගෙන් උත්තර ලබා ගන්න. ඔය එතුමා ගෙදර ගිහිල්ලා ඒ තාම ප්‍රශ්න අහනවා එතුමාට ගහන්න ඕන විදිය මෙන් උත්තර ලබා ගන්න. ඉතින් බවුන්සර් කද මම නිවාඩ් කබ්‍රාල් මහතා 6-6ක්ම ගැව්වා. එතකොට කට්ටියට භූමිතල දාපු අර ගැරන්ටි වගේ දඟලන. ඒ නිසා මේ වෙලාවේ අපි පිළිගන්න ඕනේ මරණ 13කින් මේ රටේ ජනතාව ජීවිත බේරාගෙන කොවිඩ් සංග තත්ත්වය පාලනය කරමින් අපේ රටේ ආර්ථිකයටත් යම් ප්‍රමාණයක ශක්තිය ගෙන එන්න අවශ්‍ය කරන පාර කැපීගෙන යන්නේ. දැන් අද කියනවා ඉරානි මන්ත්‍රීව නැගිටලා ආර්ථිකය රිනලු. දැන් ලෝකයේ මේ කොවිඩ් සංක්‍රමණයත් කොහෙද ආර්ථිකය දනවන්නේ? කොහෙද දනවන්නේ? හැමදැනම රිනල. ඒක තමයි ඊයේ නිවාඩ් කබ්‍රාල් රජතුමා කිව්වේ මයිනස් ග්‍රෝත් එක කියන එක දැන් නෝම් එකක්, අලුත් නෝම් එකක්. දැන් බලන්න ඕනේ අපි මයිනස් එක අඩු කරගන්න.
ඔබතුමාත් අපි නැරි
දැන් ඉරානි මන්ත්‍රීව කියනවා එතුමා හිතනවා කියලා මේ පාර මයිනස් 0.8 කියලා. පොයින්ට් එක කියන්නේ හොඳයි. මේ ලෝකයේ දැනිටියත් බලනකොට ඉතින් එහෙම නැතුව අපිට බය කල්පනා කරන්න මේ ලෝකයේ ඇතුලේ තමයි ලංකාව තියෙන්නේ. මේ මන්ත්‍රීතුමාලා හිතනවා ලෝකයේ තියෙන ලංකාව ඇතුලේ කියලා. නෑ, කොවිඩ් සංගත ලංකාව ලෝකේ පුරාම තියෙන දෙයක්ද? එහෙනම් ලංකාව තියෙන ලෝකයේ ඇතුලේ. ඉස්සර අපි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාට තමයි කිව්වේ මේ තමුන් එතුමාලා හිතනවා කියලා මේ ලිංගමරියෝ කියලා. දැන් අනේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හරි ටොල් ටොප් නේ. දැන් ලිංගමරි දේශපාලනය කරන්නේ මේ සමගි ජනපේගේ ගල බලවේ කට්ටිය. ඒ කට්ටිය හිතන් ඉන්නේ ලංකාව ඇතුලේ තමයි ලෝකයේ තියෙන්නේ කියලා නේ. ඒ නිසා දැන් අලුතෙන් අඩු ගන්න අපි කියන දේ අහන්න බැරි නම් අර ජනතා විමුක්ති පෙරමුණෙන් ආපු අලුත් මන්ත්‍රීතුමිය කියන කොට අහන්න. එතකොට යමක් තේරෙවි. ඒ නිසා මිත්‍රවරුනි මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද අපි? මේ වෙලාවේ කරන්න ඕනේ මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගන්න එක. ආසාදිතයෝ ප්‍රමාණය වැඩි වෙනකොට ඒකේ කොන්ටැක්ට් රේෂන්ස් හොයලා ඒ අයව නිරෝධායන කරලා ඒ අයට ප්‍රතිකාර කරලා කටයුතු කරන්න කරන්න ඕනේ. එහෙම නැතුව shutdown කියවට shutdown කියන උත්තරයක් වෙන්නේ නැහැ. හැමතැනම වහනවනම් හැමතැනම වහගෙන වහගෙන යනවනම් ඒක උත්තරයක් වෙන්නේ නැහැ ප්‍රශ්නෙට. ඒ නිසා මේ වෙලාවේ කරුණා කරලා අර කුහක පාට කණ්ණාඩිය ගලවලා කටයුතු කරත් හොඳ වෙන්නේ. මේ විපක්ෂ නායකතුමාම තමයි කිව්වේ මුලින්ම කොල්සන් වලට ආපු වෙලාවේ තුමා කිව්වා මැලේරියාවට දැන් බොහෝ දිවම් හොඳ වෙනවා කියලා. ඒකම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. එතෙන් දැන් ට්‍රම්ප් මැලේරියාවට වෙන බොහෝ දුත් බීලා අන්න හදාගෙන කොවිඩ් වසංගතය. විපක්ෂ නායකතුමාට ඒක දන්නේ නැහැ බිව්වේ. ඒ නිසා මිත්‍රවරුනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මේ වෙලාවේ පාට කණ්ණාඩි ගලවලා මේ කෝවිඩ් සංගත තත්ත්වයෙන් ජීවිත 13ක් විතරක් මැරිලා බේරගත්ත මේ රට ජනාධිපතිතුමා බේරගත්ත කියන එක පිළි අරගෙන එතුමාට සහයෝගය දෙන්න ඒ වැඩපිළිවෙල තුල වැරදි දුර්වලතා තියෙනවා නම් ඒක සාධනීයව පෙන්වන්නට. එහෙම නැත්නම් එක්කෙනෙක් නැගිටලා හර්ෂ අබේවික්‍රම foreign ඉන්දියානු කෙනෙක් අරන් ගියායි කියන්ටයි තව එක්කෙනෙක් නැගිටලා ඇයි එහෙම කළා අර ආර්ථික ශක්තියකට බ්‍රැන්ඩික්ස් එකට බණින්න කියන්නේ කියන එක හරහාම පේන්නේ වෙන කුමන්ත්‍රයක් තියෙනවාද කියලා. ඒ නිසා මම තොපි දාගන්න කියනෝ නෙමෙයි. මම කියන්නේ මෙතන වෙච්ච දේ අද උදේවරුවේ. ඒ නිසා මිත්‍රවරුනි මේ වෙලාවේ අපි දහස් ගාණක් කට්ටියට දැන් ඒ ආසාදනේ වැළඳමින් පවතිනවා. ඒගේ ජීවිත බේරා ගන්න එකත් ඒ වගේ මේක තවදුරටත් පැතිරියම වළක්වා ගන්නවා කියන කාරණයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළ යුතු වන්නේ. එහෙම නැතුව බොරදියේ මාළු බානක නෙමෙයි. ඒ නිසාම තමයි අර මන්ත්‍රීතුමිය කිව්වේ මේ වෙලාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව දත්ත හොයන්නේ නැතුව එතුමිය කිව්වේ let us forget about the economic indicators but let us focus ourselves about caring economy කියලා. මිනිසුන්ගේ ජීවත් කරවන, මිනිසුන්ව රැක බලා ගන්නව, මිනිසුන්ට බෙහෙත්
දෙන්නව,
මිනිසුන්ව හරියට නිරෝධායනය කරන්නව, අන්න ඒ focus එක, අන්න ඒ පරමාර්ථය, අන්න ඒ අරමුණ පෙරදරි කරගෙන අපි කටයුතු කරමුයි කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ මෙවර අලුතෙන් ආපු මන්ත්‍රීවරු ගණනාවක්
ඉන්නවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුසලා
මන්ත්‍රීතුමා
පොයින්ට් අවඩ් මේ ඩිලාන් පෙර මන්ත්‍රීතුමා මෙතන මේ මහා ලොකු මේ කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා එහෙම මොකක්වත් නෙවෙයි මේ ගරු සභාපතිතුමිය මෙතන තියෙන්නේ ජාතික ප්‍රශ්නය මෙතනදී නොයෙකුත් කට්ටිය මේ Facebook හරහා WhatsApp හරහා නොයෙකුත් චෝදනා එල්ල කරනවා එතනදී අපි කිව්වේ මෙහෙම ගෙනල්ලා තියනවා නම්
මන්ත්‍රීමය එක ඥානයේකින් මත්තල ප්‍රීති ප්‍රශ්නයක් නෙවෙයි ගරු පාටලී චන්ද්‍රක මැතිතුමා ඔතුමයි කතා කරගෙන යන ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි මැතිතුමා මැතිතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි අද උදේ ඉඳන් අපි මේ ගැන සාකච්ඡා කරා දැන් හරි ඔබතුමා මොකද්ද රීති ප්‍රශ්නය කියන්නේ
රීති ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ අපිත් මෙතන අවුරුදු 10ක් රීති ප්‍රශ්න ගැන ප්‍රශ්න කරානේ එහෙම අසාධාරණ විදිහට කතා කරන්න එපා සභාපතිතුමනි
හරි ඔබතුමාගේ රීති ප්‍රශ්නය කියන්නේ
මෙතන තියෙන්නේ පාර්ලිමේන්තුව නොමගරින්න හදනවා. ඒක රීති ප්‍රශ්නයක්.
මොකක්ද
කියන්න ඉඩ දෙන්න. අපි කිව්වේ මේ සමාජ මාධ්‍ය වල හැමතැනම නොයෙකුත් චෝදනා එල්ල වෙනවා. ඒක කරුණා කරලා ආරක්ෂක ඇමතිවරයාට කියන්න එහෙම දෙයක් වුණාද නැද්ද කියලා. ඒකයි අපි කිව්වේ. හරි මොකද අපි දන්නවා බ්‍රෑන්ඩික්ස් ආයතනය කියන්නේ ලංකාවේ ප්‍රධානම අපනයන කර්මාන්ත ශාලාව.
මැතිතුමා ඒක කතානායකතුමාටින් දැනුවත් වෙන්න
ඕනේ. ඔව් ඒක තමයි අපි
කියන්නේ. පාර්ලිමේන්තු චම්පක මැතිතුමා ඔබතුමායි කතා කරගෙන යන්න.
අර මොලාචනාරුඩ මන්ත්‍රීතුමියනි.
ඔව් ඩිලාන් පෙර මැතිතුමා.
ගරු මොලාචනාරුඩ සභාපතිතුමියනි චම්පක රණවක මන්ත්‍රීතුමාට ඔබතුමිය කතා කරන්න දුන්න වෙලාවේ එතුමයි විපක්ෂ නායකතුමාට ප්‍රශ්නේ පෙරදරි කර එතුමන්ට බාධා කරන වැරදි හැසිරීම මන්ත්‍රීතුමා
ගරු පාර්ලිමේන්තු සභාපතිතුමා
ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි මේ මගේ කතාවේ ඒ බට දීලා තියෙන කාලය කිස්සෙත් මේකට අදාළ නැහැ ඒක ඒක ගැන සැලකිල්ලට ගන්න කියලා මම ඔබතුමීගෙන් ඉල්ලා සිටිනවා අපි අද ජාතිය පද ගැනීමේ බදු ඒ වගේම වරාය ගුවන්තොටුපළ සංවර්ධන බදු ආර්ථික සේවා ගාස්තු පිළිබඳව තිබෙන ඒ ගැසට් නිවේදන අනුමත කර ගැනීම සඳහා තමයි අද මේ වාදය පවත්වන්නේ අපි පළමුවෙන් මතක තියාගන්න ඕනේ අද මෙතන සාකච්ඡා වුණා මේ කොවිඩ් වසංගතය ගැන අපි කමෝම පිළිගන්නවා මේ කොවිඩ් වසංගතය දෙවෙනි වතාවටත් දෙවෙනි රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ අද මේ රටේ තියෙන ණය ගෙවීමේ අර්බුදය රාජ්‍ය මූල්‍යය පිළිබඳ අර්බුදය විදේශ ණය ගෙවීමේ අර්බුදය කියන මේ අර්බුදයන් මේ හුදු කොවිඩ් වසංගතය නිසාම ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි විශේෂයෙන්ම මේ වසරේ මුල් කාර්තුවේ ආර්ථිකයේ ඍණ 1.6ක් උනේ කොවිඩ් වසංගතයෙන් රට වසා දැමීමට පෙර බව අපි මතක තබා ගත යුතුයි ඒ නිසා මේ රාජ්‍ය මූල්‍යයේ ගැටලුවත් ඒ වගේම විදේශ ණය ගෙවා ගැනීමේ ඒ ගැටලුවත් සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යාලේඛන නොඑක ආකාරයට අර්ථ දක්වමින් ඉදිරිපත් කිරීමෙන් වැඩි විසඳුමක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට අපේ ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදනයට අනුව අඩුවෙන් පවත්වගෙන ගියාය 2005-15 කාලේ කියන එක ඇත්ත වශයෙන්ම ව්‍යාජයක්. මොකද දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය පවත්වාගෙන යාම සඳහා තිබෙන එක්සත් ජාතීන්ගේ UNSCAP දර්ශකවලට අනුකූලව නෙවෙයි අපි ඒ ණය පවත්වාගෙන ගියේ අපි පෙන්ලා දුන්නා 2014 දෙසැම්බර් 31 වෙනකොට රජයට අයත් හැබැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් නොවන විදිහට ලංකා විදුලි බල මණ්ඩලය වරාය අධිකාරිය ජල සම්පත් මණ්ඩලය ඇතුලේ රුපියල් බිලියන 800කට අධික ණය ප්‍රමාණයක් සංගවලා තිබිච්ච බව ඒ වගේ නොඑක් කාරණා කියනවා පොලි අනුපාතය පවත්වාගෙන ගිය අය ඉතා අඩු මට්ටමට කියලා. කොහොමද පොලි අනුපාතය අඩු මට්ටමට පවත්වාගෙන ගියේ ඇත්තක්. ඒ සඳහා යොදාගත්තේ සේවක අර්ථ සාධක අරමුදල්. වැඩ කරන ජනතාවගේ ඒ අරමුදලේ 26 ලක්ෂයක් ජනතාවට ලැබෙන්න තිබෙන ප්‍රතිලාභ කප්පාදු කරලා. ඒ හරහා කෘතිම මේ පොලි අනුපාතය අඩු මට්ටමෙන් පවත්වාගෙන ගියා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පවත්වාගෙන ගියෙත් රටේ සංසංචිත ඒ වගේම රටේ ණයට ගත්ත මුදල් වලින් ලබා ගත්ත ආකාරයට කෘතිම ආකාරයටයි ඒක පවත්වාගෙන ගියේ. මෙවැනි කෘතිම වර්ධනයක් తాවකාලිකව පවත්වාගෙන යන්න පුළුවන් වුණත් එක දිගට තිරසරව පවත්වාගෙන යන්න බෑ. අන්න ඒ නිසා තමයි ඒ අවස්ථාවේ ඇති කරගත්ත ඒ ඉදිකිරීම් බුබුල ඒ ණයවර බුබුල ක්‍රෙඩිට් බබල් එක පුපුරලා ගියේ 2013 දී පුපුරලා ගිහිල්ලා ආර්ථික වර්ධනයේ 104%ට අඩු ගානකට ඇද වැටුණා. ඉතින් ඒ නිසා අද අපි මේ මූණ දෙමින් තිබෙන්නේ ඒ අර්බුදයේම දිගුවකට ඒ අර්බුදයේම ඉදිරි කාලයකට ඒක තමයි අද අපිට පෙන්වන්න තියෙන්නේ විශේෂයෙන්ම මම කියන්න ඕනේ මෙවර ආණ්ඩුවේ අපේ ආදායම පිළිබඳ අපිට පැහැදිලි දත්තතාවම් ලැබිලා නැහැ දෙවනි කාර්තුවේ දත්ත සැප්තැම්බර් 15 වෙනිදා නිකුත් වෙන්න තියෙමිතෝ තිබුණත් අද මේ වෙනකන් දෙවනි කාර්තුවේ දත්ත නිකුත් කළා නැහැ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ නිසා ආර්ථිකයේ කොපමණ ප්‍රමාණයකින් අඩු වෙලාද නැද්ද කියලා අපට දැනගැනීමේ ක්‍රමයක් නැහැ කෙසේ නමුත් මේ වසරේ අපේ ආණ්ඩුව විසින් ගෙවිය යුතු ණයවල පොලි ප්‍රමාණය ආසන්නයෙන් රුපියල් ට්‍රිලියනයකට සමානයි. ඒ වගේම ආණ්ඩුවේ ආදායම තියෙන්නේ ට්‍රිලියනයකට මදක් වැඩි ප්‍රමාණයකට. උදාහරණයක් ඇටියට කිව්වොත් 2019 දී ආණ්ඩුවේ ආදායමෙන් 148% ගියේ ණය පොලිය ගෙවන්න. මෙවර ආණ්ඩුවේ ආදායමෙන් 180%කට වැඩි ප්‍රමාණයක් ණය පොලිය පමණක් ගෙවීමට වැය කරන්න සිද්ධ වෙනවා. ණය පොලියට අමතරව ණය වාරිකය ගෙවන්න තියෙනවා. ඒ ණය වාරිකයත් එක්ක එකතු කළාම 1 ට්‍රිලියන 2 ඉක්මවනවා. ඒ කියන්නේ ආසන්නෙන් ආණ්ඩුවේ ආදායම වගේ 100%ට 200%කට ආසන්න ප්‍රමාණයක් ණයත් ඒ වගේම ණයේ වාරිකයත් පොලියත් ගෙවන්න පමණක් වැය කරන්න වෙන දුෂ්කර රාජ්‍ය මූල්‍ය තත්ත්වයකට රට ඇද වැටලා තියෙනවා 2019ත් එක්ක බලනකොට. ඒක මේ කොවිඩ් එක නිසාම ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි ප්‍රධාන වශයෙන්ම මේකට හේතුව වුණේ 2019 දෙසැම්බර් 1 වෙනිදා ඇති කරපු ඒ අමනෝන්‍ය බදු ප්‍රතිපත්තියයි කියන එක අපි කියන්න ඕනේ විශේෂයෙන් ජනවාරි දෙසැම්බර් පළවෙනිදා. එතකොට අපි අද බතක තබා ගන්න ඕනේ මේ ඉදිරි ගමන යනකොට 2021 දිත් මේ ප්‍රශ්න එනවා. ඒ වගේම විදේශ ණය වාරිකය ආසන්නයෙන් හැමදාම අපට සිද්ධ වෙනවා විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් බිලියන 5ක් 6ක් ඉදිරි කාලයේදී කරගෙන යන්න. 2013 දී අපේ විදේශ ණය තිබුණේ සම්පූර්ණයෙන්ම ගෙවන්න ඩොලර් බිලියන 2යි. 15 16 වෙනකොට ඒක 4 වුණා. අද වෙනකොට ඒක 5 6 වෙලා තියෙනවා. 2023 25 වෙනකොට මේක ඩොලර් බිලියන 10 දක්වා ගමන් කරනවා. ඇයි? වාණිජ වෙළඳ පොලින් අධික මිලට ලබාගත් අධික පොලි අනුපාතවලට ලබාගත් ඒ ණය ආදායම් ඉපද වෙන්නේ නැති නැව් වෙන්නේ නැති වරායවල් වලට ගුවන් යානා නැති ගුවන් තොටුපළවල් වලට සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලාවලට ක්‍රීඩා නැති ක්‍රීඩාංගන වලට ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේකට මුහුණ දෙන්නේ. මේක කොවිඩ් එක හරහා වහන්න පුළුවන් අර්බුදයක් නෙවෙයි. අද දරුණු ආනයන පාලනයක් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ විදේශ මුදලේ අගය තීරණය වෙන සාධක තුනක් තියෙනවා. එකක් වෙළඳ ශේෂය, ආනයන අපනයන අතර පරතරය, අනික ජංගම ගිණුමේ ශේෂය, සියලු සේවාවන් එකතු කළා, අවසානයේ ගෙවුම් ශේෂය රටේ ණය ගෙව්වට පස්සේ ඇති වෙන තත්ත්වය. දැන් මෙහෙම ආනයන පාලනය කිරීමකින් తాවකාලිකව ඔය කියන හැටියට රුපියල් 187 තියාගෙන ඉන්න පුළුවන්. අද සමහරු Apple computer ඉල්ලගෙන යනවා. හැබැයි එකම spare part එකක්වත් අද වෙළඳ පොලේ නැහැ. Apple. අද පරිගණක විතරක් නෙමෙයි, දුරකථන අංගෝපාංග විතරක් නෙමෙයි, අද වෙනකොට රතවාහන අනිකුත් සියලුම දේවල් අද ගිහිල්ලා අද මේ ආනයන පාලනයේ ප්‍රතිඵල හැටියට මේක දිගටම කරගෙන යන්න පුළුවන් සෙල්ලමත්. මේක తాවකාලිකව කරගෙන යන්න පුළුවන් දෙයක්. නමුත් අකණ්ඩව කරගෙන යන්න බෑ. මේම ගියොත් මේ රට ඉතාම බරපතල අර්බුදයකට, ආයෝජන අර්බුදයකට, ඒ වගේම රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදයකට, විදේශ ණය අර්බුදයකට අපි හසු වෙමින් තිබෙනවා. අපට වෙළඳ ශේෂය පාලනය කරන්න පුළුවන් වුණත් ට්‍රේඩ් ඩෙෆිසිට් එක අපේ ගෙවුම් ශේෂ අර්බුදය එන්න එන්නම වර්ධනය වෙන බව තමයි අපට පෙන්ලා තියෙන්නේ මේ අන්තර්ජාතික මූල්‍ය ආයතනවල ශ්‍රේණිගත කිරීම වලින්. අද අපේ ශ්‍රේණිගත කිරීම මොකද්ද? විදේශ ණය ශ්‍රේණිගත කිරීම මූඩිගේ. අපි පත් වුණා, අපි තිබුණේ බී ධන, මේ රජය ආහම එක බී ඍණ වුණා. අද CAA1 එකට වැටලා තියෙනවා. අද ඒ CAA1 එකේ ඉන්න රටවල් කවුද? ඇංගෝලාව, කොංගෝ, ජබෝන්, ඉරාකය හා මාලි. මේ තමයි අද අපේ ආර්ථිකයත් එක්ක සමාන තත්ත්වයක තියෙන රටවල් ප්‍රමාණය. මේක මේ කොවිඩ් ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. අර 2005 ඉඳන් 15ට ගෙනිච්ච විදේශ වෙළඳ පොලෙන් වැඩි බිනට ණය අරගෙන ආදායම් ඉපද වෙන්නේ නැත්නම් වල ඒවා ආයෝජනය කිරීමෙන් ආපු ණය අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇංගෝලාවයි කොංගෝවයි ගැබොන් රාජ්‍යයයි ඉරාකයයි මාලිගෙයි තත්ත්වයට අපි ඇද වැටුනේ. අන්නේ නිසාම තමයි IMF එකෙන් අපි ඉල්ලා හිටපු අර රැපිඩ් ෆයිනෑන්සින් ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් අපට ණය ලැබුණේ. මට ඇහිලා තියෙනවා කතා කරන ආණ්ඩුවේ අපි ඉල්ලුවේ ඩොලර් මිලියන් 100යි 125යි කියලා. නමුත් IMF එකේ වෙබ්සයිට් එකට ගියහම අපිට පේනවා ඒ රැපිඩ් ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එකට 100ට 100 සිට 100ට 150 දක්වා දෙන්න ලෑස්ති කියලා රටේ කෝටාවේ. ලංකාවේ කෝටා එක කීයද? ලංකාවේ කෝටා එක ඩොලර් මිලියන 565යි. එහෙමනම් අපට ඒ ඩොලර් මිලියන 565 සිට ඩොලර් මිලියන 800 දක්වා එකෙන් ලබා ගැනීමට හැකියාව තිබුණා. ඒ නිසා මේ සංඛ්‍යාලේඛන විද්‍යාවලින් අපි දන්නවා 2005 2015 ආණ්ඩුවත් නොමග ඇරිය ඇතැම් පිරිස් එක්ක අහුවෙලා ඔය ඒ ආකාරයටම දැනුත් මේ සංඛ්‍යාලේඛන විද්‍යාවලින් රට නොමග යවන්නේ නැතුව ආර්ථික යථාර්ථයට මුහුණ දිය යුතුයි. මොකද අපිත් විපක්ෂයක් හැටියට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ මේ රට ජාත්‍යන්තරයේ බංකොලොත් තත්ත්වයකට පත් වෙන්න. මොකද අපි තව 1යි 15ට වැටෙන්න තියෙන්නේ. C1 ඉඳන් D1ට වැටෙනවා කියන්නේ D කියන්නේ ඩිෆෝල්ට්. එතකොට මේ රටේ ඇති වෙන තත්ත්වය විශ්වාස කරගන්නත් බැරි අර ආජන්ටිනාවේ ඇති වුණා වගේ, ග්‍රීසියේ ඇති වුණා වගේ මේ රටේ මහමස්ත ආර්ථිකයේම බිඳ වැටෙන දෙයක්. ඒවා මේ කටවාචාල කතාවලටවත් ගණිත ඉලක්කම් විද්‍යාවල් පෙන්වීමෙන්වත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටිනවා කොවිඩ් වසංගතයෙන් දැනට බැටගන්න ප්‍රදේශවලට ඒ අයගේ එදිනදා ජෛනික ජීවිත ගෙන යන ජනතාවටත් ඒ සහන ලබා දෙන අතරේ ප්‍රායෝගික යථාර්ථවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනියන්න අපේ සහයෝගයත් අපිට ඒක ලැබෙනවා. මොකද මේ මෙවැනි අර්බුදයක් අවස්ථාවේදී මේ දේශපාලන වාසි ලබා ගන්න අපි උත්සාහ කරන්නේ. ඒ නිසා කරුණාකරලා මේ රට වැටලා තියෙන මේ බංකොලොත් වීමේ අනතුරින් ගලවා ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් වැඩසටහනක් යටතේ මිස වගාඩම්බර බර ප්‍රකාශ වලටවත් වැඩබිම් හදනවා කිව්වටවත් එහෙම නැත්නම් මේක අතීතයේ තිබිච්ච ඒ 2015 වල කලින් තිබිච්ච අත්තර ගෙනිනවා කියන ඒ ප්‍රකාශ වලින් රට ගොඩ යන්නේ නැති බව පමණක් අපි අවධාරණය කරන්න කැමතියි.